रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एतत् श्रीलंका संगमेन
उदार मातृभूमि मातृभूमि
ආයුබෝවන් අද 2018 දුරුතු නැත්නම් ජනවාරි මස 17 වෙනි බුද දින ඔබගේ නිවහනට අපි ගොඩවදින්නේ නව වසරකට ආසිරි රැගෙනයි ලබන්නා වූ මේ වසර ඔබටත් ඔබේ පවුලටත් වාසනාව නිරෝගී බව සතුට ගෙන දේවා බෞද්ධයන්ට දුරුතු පුන් පෝය වැදගත් වන්නේ බුදුන් වහන්සේ බුදු බව ලැබ මාස 9කට පසු පළමු වරට ලංකාවට වැඩම කළ නිසයි යක්ෂ සහ නාග ගෝත්‍රිකයන්ගේ විරසකයක් නැතිකර සාමය උදා කිරීම සඳහා උන්වහන්සේ මෙසේ පැමිණියා. මහියංගණයට පැමිණි උන්වහන්සේ එහි ජීවත් වූ සුමන දෙවිඳු උන්වහන්සේට ගරු කිරීමට යමක් ඉල්ලුව විට උන්වහන්සේ කෙස් මිටක් දුන්නා. ඒ කෙස් මිට නිදන් කොට මහියංගණ ස්තූපය ඉදිකෙරුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඉන්දියාවේ සිට පැමිණි සාරභූ මහතෙර උන්වහන්සේගේ අකුතා රැගෙන ඇවිත් එයත් මහියංගණයේ ස්තූපයේම නිදන් කළා. ඒ සමගම දේවනම්පියතිස්ස රජතුමාගේ සහෝදර උද්ද චුලාභය කුමාරයා මේ ස්තූපය තවත් විශාල කළා. කැලණියේ රජමහ විහාරයේ අනුග්‍රහයෙන් සෑම දුරුතු පෝයකම අලංකාර පෙරහැරක් සංවිධානය කිරීම විශේෂ සිද්ධියක්. දින ගණනක් මේ පෙරහැර වීදි සංචාරය කරනවා. අලියතුන්, නැට්ටුවන්, බෙරවායන් සහ තවත් සංස්කෘත ලක්ෂණ පිළිබිඹු කරන දෑ මෙහි ගමන් කරනවා.
ඒකයි
අපි දැන් ජනවාරි මාසයේ වැදගත් සිදුවීම් කීපයක් ඔබ හමුවේ තබනට සූදානම් වෙනවා. බ්‍රිතාන්‍ය යටත් රීතියක් වූ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, වික්ටෝරියා, දකුණු ආස්ට්‍රේලියාව, ටැස්මේනියාව, බටහිර ආස්ට්‍රේලියාව 1901 ජනවාරි 1 දින එක්වී පොදු අරමුණ ඇති නිදහස් රාජ්‍යයක් ලෙස ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය නමින් ප්‍රසිද්ධියට පත් වුණා. ඉතින් මේ ඔස්ට්‍රේලියානු නව රාජ්‍යයේ පළමුවෙනි අගමැති වූයේ එඩ්මන්ඩ් බාටන් මහතා. 1946 කැනේඩියානු පුරවැසි පනත නිල වශයෙන් ක්‍රියාත්මක වූයේ 1947 ජනවාරි 1 දින. එතෙක් බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ තිබූ වැසියන් කැනේඩියානු පුරවැසියන් වුණා. ඒවකට සිටි අගමැති විලියම් ලියොන් මැකෙන්සි කිං මහතා ප්‍රථම කැනේඩියානු පුරවැසියා වීමේ භාග්‍ය ලබා ගත්තා. ලෝක ප්‍රසිද්ධ ඇපල් පරිගණක සංස්ථාව බිහි වුණේ 1977 ජනවාරි 3 දින. දැනටත් ලොව උසම ගොඩනැගිලි ලෙස සැලකෙන ඩුබායි නගරයේ පිහිටි බර්ඩ් කලිෆා ගොඩනැගිලි සංකීර්ණය ලොව ජනතාව වෙත විවෘත වුණේ 2010 ජනවාරි 4 දින. ලොව වටේ ගමන් කිරීම සඳහා එකවරම ගුවන් අවසරපත් නිකුත් කිරීමට මුලින්ම පියවර ගත් වාණිජමය ගුවන් සමාගම වූයේ පෑන් ඇමරිකන් එයාර්ලයින්ස් දිනය 1950 ජනවාරි 6 දින. ඔවුන් නිකුත් කළ රවුන්ඩ් ද වර්ල්ඩ් ටිකට් ක්‍රමය නව මුහුණුවරක් ගුවන් ගමන් කරන්නන්ට උදා කළා.
1921 ජනවාරි 26 දින උපත ලැබූ අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් හෙවත් චිත්‍රසේන මහා නාට්‍ය කලාකරු නැටුම් කලාවට නව මුහුණුවරක් දුන්නා. වජිරා සමග මුද්‍රා නාට්‍යයන් කීපයක්ම ලාංකික වේදිකාවට ගෙන ඔහු නරඹන්නන්ට කිසිදා අමතක වෙන්නේ නැහැ. ඔහු මුලින්ම සිරිසඟමෝ නාට්‍යයට සම්බන්ධ වන විට වයස අවුරුදු 15ක්. උඩරට මෙන්ම පහතරට නැටුම්ද ඉගෙනගත් චිත්‍රසේන ඉංග්‍රීසි සහ සිංහල නාට්‍යයන්හි රඟපෑවා. 1944 දී ආරම්භ කළ චිත්‍රසේන කලා ආයතනයෙන් බිහි වූ නාට්‍යකරුවන් අද අපගේ කලාව වර්ණවත් කරනවා. නල දමයන්ති, හිම කුමාරිය, චණ්ඩාලි, කරදිය, රන් කිකිලි, ගිනිහොරා, අනබෙරය, කිංකිණි කෝලම, බෙර පූජා, හපනා ඔහුගේ සමහර නිෂ්පාදනයන්. කලාභූෂණ, කලාකීර්ති, කලාසූරි, දේශමාන්‍ය යන නම්බු නාමවලින් රජය ඔහුට ගරු බුහුමන් කළා. එතුමා 2005 දී මිය ගියත් එම නාට්‍ය ආයතනය සහ කලාව තවමත් පැවැත්වෙනවා. වැල්ලවත්තේදී 1890 ජනවාරි 16 වෙනි දින උපත ලැබූ W.A. සිල්වා හෙවත් වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා මහතා ඉතාමත් ජනප්‍රිය නවකතාකරුවෙක්. පැලෑනේ වජිරඥාන තේර යටතේ සිංහල, පාලි, සංස්කෘත උගත් ඔහු තම මුල්ම නවකතාව වූ සිරියලතා පාඨකයන්ට තිළිණ කරන විට වයස යන්තම් 16යි. ඉන්පසු නොනැවති රසවත් නවකතාවන් ඔහු අතින් ලියවුනා. ලක්ෂ්මී, හිඟන කොල්ලා, දෙයියනේ රටේ, කැලේ හඳ, දෛවයෝගය, සුනේත්‍රා, රදල පිළිරුව, හඳපාන ඉන් සමහරක්. ජූලි 7 ලේන්සුව රිදී හවඩිය ඔහුගේ කෙටි කතාවන්. ලංකාවේ මුලින්ම රිදී තෙරට නැගුණු නවකතා වුණේ ඔහුගේ කැලේ හඳයි. ඒ ඉතාම ජනප්‍රිය චිත්‍රපටියක්. වර්තමානයේදී එම කතාව ටෙලි නාට්‍යයකට නැගෙමින් පවතිනවා. හිඟන කොල්ලා, දෛවයෝගය, සිරියලතා, දෙයියන්නේ රටේ, රදල පිළිරුව තිරයට පැමිණි තවත් චිත්‍රපටි. අදටත් සිංහල පාඨකයන් අතර කියවන මේ නවකතාවන් ලියු W.A. සිල්වා මහතාට නිවන්සුව ලැබේවා. දැන් අපි හිඟන කොල්ලා චිත්‍රපටේ සංගීතයකට සවන් දෙමු. සතේ ජනවාරි 9 දින කොළඹ උපන් මොරේ නීලියා හින්ගට් ලංකාවේ රූරජන ලෙස අභිෂේක ලැබුවේ 1955 වසරේදී. බම්බලපිටියේ හෝලි ෆැමිලි කන්‍යාරාමයේ ඉගෙනගත් ඇය නැටුම් කලාව සහ රංගන කටයුතුවල යෙදුණා. 1955 දී ඇමරිකාවේ මිස් යුනිවර්ස් හෙවත් විශ්ව රූරජන තරඟයේදී මොරේ ලොව රූරජන නතරින් 3 තැන දිනාගත්තේ ලංකාවට ප්‍රසිද්ධියක් ලබා දෙමින්. එදා සිට අද වනතුරුත් කිසිම ලංකා අවිවාහක රූරජිනක් පළවෙනි ස්ථාන තුන අතරට තීරී නැහැ. ඇමරිකාවේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වූ විලියම් ජැම්පරල් සමග විවාහ වූ අය තවමත් ජීවතුන් අතර සිටිනවා. අපි ඇයට සුබ පතනවා. වසර 30ක් තිස්සේ බෝම්බ පිපිරීම ලංකාවේ දෛනික සිද්ධියක් ලෙස සිදු කරේ ක්‍රෝර ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්. සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල් කඩුව වූ මහනුවර දලිදා මාලිගයට බෝම්බ ලෝරියක් ගෙනවිත් එහි දොරටු අසලදී පිපිරුවේ 1998 ජනවාරි 25 වෙනිදා. දලදා මාලිගයේ ලෝක උරුමයක්, බෞද්ධයින්ට පූජනීය වස්තුවක්. එදා ත්‍රස්තයින් 3 දෙනෙක් ඇතුළු තවත් සාමාන්‍ය වැසියන් 16 දෙනෙක් මළා. 30ක් තුවාල ලැබුවා. ලංකාවේ 50 වෙනි නිදහස් උත්සවයට පැමිණෙන චාල්ස් කුමාරය ඇතුළු පිරිස බියවැද්දීම සහ දලදා විනාශ කිරීම යන දෙකම ක්‍රියාත්මක කිරීමට ත්‍රස්තයන්ට උමනා වුණා. 2009 මැයි 19 වෙනි දින ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ලංකාවාසීන් සැනසුම් සුසුම් හෙළුවා.
ලංකාවේ 4 වැනි අගමැති SWRD බණ්ඩාරනායක මහතා උපත ලැබුවේ 1999 ජනවාරි 8 වෙනිදා. දියවැඩියාවෙන් පෙළෙන අයට ඉන්සියුලින් දීම අද සාමාන්‍ය දෙයක්. නමුත් මේ රෝගයට ගොදුරු අතීතයේ ජනයා බොහෝ විට මිය ගියා. ඉන්සියුලින් ප්‍රථමයෙන්ම මිනිසියෙකුට දෙනු ලැබුවේ 1922 ජනවාරි 11 වෙනි දිනයි. කැනේඩියාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සේවය කළ ෆ්‍රෙඩරික් බැන්ටින්, J.J.R. මැක්ලයිඩ්, චාල්ස් බෙස්ට් සහ ක්ලාක් නෝබල් මේ සොයා ගැනීමට එක්වුණු අයයි. 1923 වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග බැන්ටින් හා මැක්ලයිඩ් ලැබුණා. 4 දෙනෙක් එකතු වී කරන ලද මේ උත්සාහයට 2 දෙනෙක් පමණක් ත්‍යාග ලැබීම මහත් මදිකමක් ලෙස සැලකූ නොබෙල් ත්‍යාගලාභීන් තම තෑගි මුදල 4 දෙනා අතරේ බෙදාගත්තා. බලන්න කෙතරම් උතුම් ක්‍රියාවක්ද. එදා 1923 එවන් බුද්ධිමත් නිර්ලෝභී සාධාරණ මිනිසුන් සිටියත් අද එවැනි අය ඉන්නවාද කියා සැක සහිතයි. විකිපීඩියා නම් ජනප්‍රිය වෙබ් අඩවිය මුලින්ම ලොවට අඳුන්වා දෙනු ලැබුවේ 2001 ජනවාරි 15 වෙනි දිනයි. ජිමි වේල් සහ ලැරි සැංගර් යන දෙදෙනා විසින් ඉංග්‍රීසි භාෂින් අඳුන්වා දුන් මේ විශ්වකෝෂය පසු කලක වෙනත් භාෂාවලින්ද එළිබැස්සා. ගීත කෝකිලාවිය සිනමා රැජින ලෙස විරුදාවලී ලත් රුක්මණී දේවිය, ඩේසි ඩැනියල්ස් ලෙස රම්බොඩදී උපත ලැබුවේ 1923 ජනවාරි 15 වෙනි දින. B.W. ජයමාන මහතාගේ නෑනෑ වූ රුක්මණී ඔහුගේ නාට්‍ය සංගමේ ප්‍රධාන තරුවයි. මුලදී වේදිකා නාට්‍යවලටම සීමා වූ මේ අය පසුව සිංහල චිත්‍රපටි කලාවේ ආරම්භකයන් වූවා. අවතාරය, කඩවුණු පොරොන්දුව, පෙරළි නිරණම, වැරදුණු කුරුමානම, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, කපටි ආරක්ෂකයා, හදිසි විනිශ්චය, ඉංග්‍රීසි අකුරු හෝඩියේ පිළිවෙලට වේදිකා නාට්‍යයන් ලෙස බිහි වුණා. 1947 ප්‍රථම සිංහල චිත්‍රපටිය ලෙස තිරගත වූ කඩවුණු පුරොන්දුවේ රංජනීගේ චරිතය නිරූපණය කළ රුක්මණි සිංහල සිනමාවේ අගරැජින වීමට වාසනාව ලබා ගත්තා. දිගටම සිනමාවේ මෙන්ම ගීත ලෝකයේද ප්‍රධාන චරිතයක් වූ ඇය තමාගේ 40 වෙනි ගී සංවත්සරයට සූදානම් වෙද්දී හරියටම ඊට කලින් දින 1978 ඔක්ටෝබර් 28 වෙනිදා හදිසි අනතුරකින් මිය ගියේ මුළු ලංකාවේම චිත්‍රපටි ලෝලීන්ගේ ඇස් රතු කරවීම.
Yeah. පොඩියක් නතර වුණා නම් ඔච්චර පොඩි
මාගේ ප්‍රමාද
පැණික්ලොව අගරජ්ජිනවන මුතු. ලෝ මැණික් අතර ශ්‍රී ලංකා මැණික්වලට උසස් තැනක් ලැබෙනවා. වසර දහස් ගණනකට පෙර සිටම මැණික් නිෂ්පාදනය ගැන ඉහළ නමක් ලංකාවට තිබුණා. ඒකයි ලංකාව හැඳින්වීමේදී රත්නදීප යනුවෙන් හැඳින්වුණේ. මැණික් ද්වීපයක්. දියමන්ති, වර්ණ දියමන්ති, රූබි හෙවත් පද්මරාග, ඉඳුනිල්, එමරල්ඩ්, ටැෆටයිට්, ටැන්සනයිට්, ඕපල්, රතු බෙරිල්, ජෙඩයිට් යනාදී මැණික් අතර ලොව අගරජින ලෙස බුහුමන් ලබන්නට මුතු සමත් වී ඇත. මන්නාරම ප්‍රදේශයේ මුතු ආකාර ගැනද ලක් ඉතිහාසයේ සඳහන් වෙනවා. මුතු ඇටයට ශ්‍රේෂ්ඨත්වය හා බලය ඇති බව පිළිගෙන තිබෙනවා. ඈත අතීතයේ හින්දු ශිෂ්ටාචාරයේ පැරණි ග්‍රන්ථවල මුතු ගැන කියවෙනවා. 1254 සැප්තැම්බර් 15 දින උපත ලැබ 1324 ජනවාරි 8 දින මිය ගිය ලෝපසිඳු වෙනිසියානු වෙළඳ සංචාරක මාකෝ පෝලෝ නැමැති තා ඔහුගේ චාරිකාවන් පිළිබඳ වාර්තාවල ඉන්දියාවේ මැලබා රජවරු ගැන සඳහන් කරනවා. මේ රජවරු එදා ඔවුන්ගේ ගෙල පැළඳනාවේ රූබි හෙවත් පද්මරාග ගල් සමග මුතු ඇට 104ක් අඩංගු පළඳනාවක් පාවිච්චි කළ බව මාකෝ පෝලෝ කියනවා. හින්දු ආගමේ සිරිතක් වශයෙන් සැමදාම උදේ 104 වාරයක් ඔවුන් තමන්ගේ ආගමික යෙදුම්වල නිරත වන නිසා එම සංඛ්‍යාව ගණන් කිරීමේ පහසුව සඳහා මැණික් සහ මුතු 104ක් අඩංගු මාලයක් පළඳුවා. මේ මාලය සිරිතක් වශයෙන් රජ මලපසු ඊළඟ රජුට ඉබේම අයිති වුණා. ඔවුන් මුතු හැඳින්වූයේ මුක්තා ලෙසයි. හීබ්‍රු ඉතිහාසය අනුව ක්‍රිස්තියානුවන්ගේ බයිබලයේ නික්ම යාම ඊශ්‍රායලවරුන් මිසරේ නික්ම යාම යන පොතේ යහලොම් යන වචනයෙන් හැඳින්වෙන්නේ මුතුයි. ඒ වගේම නව තෙත්තමේන්තුවේ මැතිව් පොතේ ජේසුස් වහන්සේ ස්වර්ගය සමග සමාන කරන්නේ මිල කළ නොහැකි මුතුවලටයි. Pearl of Great Price යනුවෙන්. තවද මැතිව් පොතේ ශුද්ධ බෝධේ සමාන කෙරුණේ මුතුවලටයි. තවද කෝරානයේ සඳහන් වන අල්ලාගේ දෙව්ලොව සරසා ඇත්තේ මුතුවලින් බවත් සඳහන් වෙනවා. බෞද්ධ ඉතිහාසයේ ක්‍රිස්තුපූර්ව 3 සියවසේ සිටි දුටුගැමුණු රජතෙමේ රුවන්මාලි චෛත්‍යයේ නිධාන කළ අගනා වස්තුන් අතර රන් රිදී මුතු මැණික් සඳහන් වෙනවා. ඉතින් මේ අන්දමට අපට පෙනී යන්නේ මුළු ලොව පුරාම ඉපැරණි කාලයේ සිටම මුතු ඇට අගනා වටිනා වස්තුවක් ලෙස සලකා තිබූ බවයි. ස්වාභාවික මුතු natural pearls සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා වගා කරන ලද මුතු cultured pearls යනු ලෝ මුතු වර්ග දෙකක්. වර්තමාන ලෝකයේ තාක්ෂණ දියුණුවත් සමග මුතු වගාව බහුලව කෙරෙන කර්මාන්තයක්. ප්‍රධාන වශයෙන් මුතු නිෂ්පාදනය කරන ප්‍රදේශ කලාප සහ රටවල් අනුව වර්ගීකරණය වෙනවා. මේ අනුව වර්තමාන ලෝකයේ මුතු වර්ග 8ක් දක්නට ලැබෙනවා. ඔස්ට්‍රේලියානු මුතු australian pearls, දකුණු මුහුදේ මුතු South Sea pearls, Tahitian mutu, Tahitian pearls, Akoya mutu, Akoya pearls, Keshi mutu, Keshi pearls, Mabe mutu, Mabe pearls, China mutu, Chinese pearls, Kashmiga mutu, Kashmiga pearls. Ewa lesa hendinwimata puluwan. Australiawa utura saha wayamba dishave gemuru muhudu tire mutu bellan waga kirinawa. ගැඹුරු මුහුදේ මීටර් 7ක සිට 20 දක්වා විශාල ටැංකිවල මුතු බෙල්ලන් ප්‍රජනනය කරනවා. මේවායේ ස්වාභාවික පිවිතුරු බව නිසාත් විවිධ හැඩයෙන් යුත් නිසාත් රිදී පාට
සුදු රෝස පාට, රන්වන් පාට, නිල්වන් පාට වර්ණවලින් යුතු නිසාත් ඔස්ට්‍රේලියානු මුතු වත්මන් ලෝකයේ ඉදිරියෙන් සිටිනවා. මේවායේ මිලත් අධිකයි. මුහුදු බෙල්ලාගේ වගා කාලයේ දිගවන නිසා චීනය සහ ජපානය රණ රටවල් පිරිසිදු ජලයේ එනම් වැව් හෝ ගංගා හෝ ජලාශ ආශ්‍රිතව මුතු වගා කරනවා. මුහුදු බෙල්ලාන්ගේ මුතුවලින් ගොඩ ජලයේ වගා කරන මුතුවලත් වෙනස දැනගන්න පුළුවන්. තහිටි ප්‍රදේශයේ කළුපාට මුතු තිබෙනවා. කොළපාට, දම්පාට, අලුපාට, නිල්පාට මුතුද මෙහි දකින්නට පුළුවන්. කළු මුතු ඉතාමත් විරලයි. ඒ නිසා අධික මිලක් ඒ මත ඒවා විකිණෙනවා. ස්වභාවික මුතු බාහරින් රටේදී වගා වෙනවා. වෙනිසියුවේලාව ප්‍රංශයේ සොයාගෙන ඇති කහපාට මුතු කළු ඒවා වගේම දුර්ලභයි. ඉතා වටිනා කහ මුතු ගෙල පළඳනාවක් 60 දශකයේ සිටි වෙනිසියුවේලාවේ ජනාධිපති බෙටන් කෝට් මහතා ඇමරිකානු ජනාධිපති බිරිඳ ජැක්ලින් කෙනඩි වෙත ත්‍යාග කළ බව වාර්තා වෙනවා. ලොව ඉපැරණි කල සිටම ඔටුනු පළඳනා ලෙස, ගෙල පළඳනා ලෙසත්, අත්පළඳා ලෙසත් රාජකීය ප්‍රභූවරුන් මුතු භාවිතා කළා. අදටත් එය එසේමයි. පැරණි ලොව ජපානයේ තමා මුතුවලට ප්‍රසිද්ධියක් ඉසිලුවේ. ඉතින් ඔවුන් මුතු කිරා බලා ගණන් කළේ මම් ක්‍රමයටයි. අදටත් ලොව මුතු වෙළෙන්දන් භාවිතා කරන්නේ මේ මිනුම් ක්‍රමයයි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කරනු ලබන 70වැනි ශ්‍රී ලංකා නිදහස් උත්සවය මෙවර පෙබරවාරි මාස 10වැනි සෙනසුරාදා උදේ 9:30ට මවුන්ට් ඊඩන් යුද අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
දළදා වහන්සේ වටා බැඳෙන සිව් මංගල්‍යයන් අතරින් දුරුතු පොය දිනේ පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය. දන්ත ධාතුන් වහන්සේ වටා සිදු කෙරෙන නන්විද පූජා විදි අතර වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ හා නිකිණි මාසයන්හි යෙදෙන ඇසළ පෙරහැර මංගල්‍යය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්‍යය නැත්තම් ප්‍රදීප පූජාව යන සතර මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන චිරාගත සම්ප්‍රදායික සම්මත ප්‍රධාන මංගල්‍ය උත්සවයන්ය. දුරුතු පුර 15ක පොහොය දිනට නිමිතව ඇති අලුත් සහල් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වෙන උතුම් දළදා පූජෝපහාර මංගල්‍යයක්. මෙය අලුත් සහල් මංගල්‍යය, අලුසල් මංගල්‍යය, අලුසල් මංගල්‍යය, අලුසහල් මංගල්‍යය යනුවෙන් ව්‍යවහාරයේදී කියවෙනවා. දන්ත කුමරු හා හේමමාලා කුමරිය සමග දළදා වහන්සේ පැමිණීමෙන් පසු කිත්සිරිමෙවන් රජතුමා තුන්වරක්ම මුතු මැණික් ආදී මහා අනර්ග වස්තුන් පූජා කළ බව වංශකතාවලින් හෙළිවෙනවා. එදා සිට මේ ලංකා මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන් වහන්සේ බවට පත් විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තහවුරු වුණා. ඒ නිසාම රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කොට සිය වාර්ෂික අස්වැන්නෙන් අග්‍රභාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන්කොට පිදීමේ සිරිත ඇරඹුණා. ගොවිහු සිය ගොවිතැන් කටයුතුවල ආරම්භයේදීම අස්වැන්නේ ප්‍රථම භාරය අලුත් සහල් මංගල්‍යයට පිදීමට භාර වෙනවා. ඒ අනුව මේ උතුම් සිරිත ආරම්භ වුණා. මූලික වශයෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සිට ශ්‍රී දළදා මාලිගාව පෙරට කොට සතර දේවාලයන්හි, ඒ කියන්නේ විෂ්ණු කතරගම පත්‍රි හා නාත පෙරහැර පල්ලකැලේ අටුව කරා ගමන් කර දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදා දුන් පසු පසුවදා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහැරින් නැවත ධාතු මන්දිරය කරා සැපත් වෙනවා. සුබනකතකින් ගොක්කොළවරින් සරසන ලද විශේෂ ස්ථානයක මේ වී සහල් ගබඩා කරනවා. අවසාන වශයෙන් වර්ෂයේ දුරුතු පෝදිනට යෙදෙන සුබ නැකතින් අලුත් සහල් සේරු 80කින් යුත් ආහාර සම්පාදනය කරනවා. කාර්ය කරවන කෝරාල විසින් විදානේවරුන් හා ආලත්ත අම්මාවරු ලවා අලුත් සහල් පිරිසිදු කොට පෝය දිනයේ පෙරවරුවේ ලිප බැඳ එය වටා කහදියර ඉස අලුත් සහල් සේරු 80කින් බුද්ධ පූජාව සූදානම් කරනවා. මේ සමගම ව්‍යංජන 32ක් හා කැවිලි පෙවිලිද සකස් වෙනවා. උඩුමාලේ පිරිත් කොටුවෙන් ඇතුළු විට පිවිසෙන හඳුන් කුඩම තුල හාල් සේරු 80කින් පිසු ආහාර පිරවිය හැකි විශාල කිරිබත් පාත්‍රය තැන්පත් කොට තබා මහානායක ස්වාමීන් වහන්සේද, දේවාභාර නායක හිමිවරුන්ද, දියවඩනේ නිලමේ ඇතුළු අනෙක් සේවාභාර නිලධරුවන්ද කිරිබත් පාත්‍රය පිරෙන තුරු දාණය බෙදනවා. ව්‍යංජන අවුල්පත් පළතුරු ආදිය පූජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් පසුව ඒවා දළදා වහන්සේට පූජා කරනවා. මේ දළදා පූජාවට අමතරව සතර දේවාලයන් තුලදී මෙකී වේලාවේදීම අලුත් සහලින් පිසු ආහාර බුද්ධ පූජාව හා දේව පූජාවන් සිදු කෙරෙනවා. බක් මාසයේ පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යයෙන් රටට ජනතාවට සෞභාග්‍ය සමෘද්ධිය පතා පවත්වන උත්සවයක්. දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව, අර මුදල අභියස දොරටුව හා පල්ලෙමාලයේ දොරටුව යන තුන් ස්ථානවලදී ලිප් බැඳ අලුත් වලන්තුල කිරි ඉතිරිවීම සිදු කෙරෙනවා. තේවා භාර හිමිවරුද, දියවැඩ නිලමේ ඇතුළු සේවකයන්ද මෙයට සහභාගී වෙනවා. කිරි ඉතිරිවීම සඳහා එල කිරි වැනි සත්ව කිරි භාවිතා නොකිරීම විශේෂයි. ඒ වෙනුවට පොල් කිරි යොදා ගැනීම සිරිතයි.
I'll අලුත්සහල් මංගල්ලය කාලිත අසමිත හිඟ නැති පින්කම් කාලිත යාග පුලේ යාග පුලේ බෙරහඬ නද දීමට අපි එනවා යලි ඔය ගම්මානෙත අපි එනවා යලි ඔය ගම්මානෙත
එංගලන්තයේ කළ නොයෙක් වරද ක්‍රියාවන් නිසා එහි සිරගත වූ සිරකරුවන් ඔස්ට්‍රේලියාවට එවීමට එහි බලධාරීන් ක්‍රියාත්මක වුණා. 736කින් යුත් සිරකරුවන් කණ්ඩායමක් මුල්වරට බොටනි බේ නැමැති ස්ථානයට ගොඩ බැස්සේ 1788 ජනවාරි 18 වෙනිදා. ඔස්ට්‍රේලියාවේ පදිංචි වූ මුල්ම යුරෝපීය ජාතිකයන් වූයේ මේ වාගේ සමාජයෙන් කොණ්ඩු සමාජ විරෝධී පිරිසක් බව වාර්තා වෙනවා. ඇමරිකන් ඉතිහාසයේ ලාබාලම ජනාධිපති ලෙස 43 හැවිරිදි ජෝන් F. කෙනඩි පත්තුනේ 1961 ජනවාරි 20. ඇමරිකාවේ වැඩිමහල්ම ජනාධිපති ලෙස 70 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පත්තුනේ 2017 ජනවාරි 20. ඇමරිකාවේ වෛද්‍ය උපාධිය ලත් ප්‍රථම කාන්තාවයේ එලිසබෙත් බ්ලැක්වෙල් වෛද්‍යවරියයි. දිනය 1849 ජනවාරි 23. ඉන්දියාවේ නිල බස වශයෙන් හින්දි භාෂාව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ 1965 ජනවාරි 26 වෙනි දින. හින්දි becomes the official language of India.
ලේක් හවුස් සමූහ ආයතනින් පාඨකයන් වෙත තිළින කළ මුල්ම ඩේලි නිවුස් පත්‍රය නිකුත් වුණේ 1918 ජනවාරි 3 වෙනි බ්‍රහස්පතින්දා. ඩී.ආර්. විජේවර්ධන මහතා ආරම්භ කළ එම පුවත්පතේ සියවෙනි වසර සංකේතවත් කරමින් එහි ඉතිහාසය ඇතුළු වැදගත් කරුණු සහිත පෙටු 100ක විශේෂ අතිරේකයක් 2018 ජනවාරි 3 වෙනි දින පාඨකයන් වෙත පිරිනැමුණා. මුල් පුවත්පතේ කතුවරයා ඉංග්‍රීසි ජාතික ක්‍රෝධ මහතා වූ අතර වත්මන් කතුවරයා ලලිත් අල්හකෝන් මහතායි. 1954 ජනවාරි 10 වෙනි දින කෙරළපනේදී උපත ලැබූ නිහාල් සිල්වා ලංකාවේ ජීවත් වූ ජනප්‍රිය විකට නළුවෙක්. සාජන් නල්ල තම්බි නම් වේදිකා නාට්‍ය නොබැලූ කෙනෙක් එවකට සිටියේ නැහැ. ඔහු එම චරිතය නිරූපණය කළේ මුළු ප්‍රේක්ෂාගාරයම සිනස්සමින්. පසු කලක චිත්‍රපට රසකදකටද දායක වුණා. සෙලිනා ගෙවාලාව බයිසිකලේ සිටු දියණිය රෝසි ඩොරින්ගේ සයනය හිත හොඳ චන්ඩියා ප්‍රාර්ථනා කවුලුව රජසෙල්ලම් ඔබ මට විශ්වාසයි ඉන් කීපයක් වයස 35ක්වත් තරම් නැති තරුණ වයසේදී නාඳුනන වෙඩිකරුවෙකු විසින් මේ වටිනා කලාකරුවා මරා දමනු ලැබුවේ 1989 දෙසැම්බර් 3 වෙනිදා.
එල්විස් ප්‍රෙස්ලි ප්‍රථම වරට රූපවාහිනි දර්ශනයක පෙනී සිටියේ 1956 ජනවාරි 28 වෙනි දින. එවිට ඔහුගේ වයස 21යි. ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ ලව් මී ටෙන්ඩර් යැයි තිරගත වූයේ 1956 නොවැම්බර් මාසයේ. නතුරාම් ගොඩ්සේ නම් හින්දු අන්තවාදියා විසින් මහත්මා ගාන්ධි මහතාට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 1948 ජනවාරි 30 වෙනි දින. නව ශ්‍රීලන්තයේ ප්‍රථම ප්‍රදීපාගාරය දල්වා ආලෝකමත් වූයේ 1859 ජනවාරි 5 වෙනි දින. ඒ වෙලින්ටන් වරාය සමීපයේ පිහිටි පෙන් කැරෝ හෙඩ් නම් ප්‍රදීපාගාරයයි. නව ශ්‍රීලන්තයේ ප්‍රථම ගුවන් තැපැල් සේවය ආරම්භුනේ 1921 ජනවාරි 31. කපිතාන් යුවාන් ඩික්සන් ක්‍රයිස්ට්චර්ච් නගරයේ සිට ඇෂ්බර්ටන් හා ටිමාරු යන නගර දෙක වෙත මුල්ම ලියුම් මිටිය ගෙන ගියා. මුල්ම ජාත්‍යන්තර ගුවන් තැපැල් සේවය ආරම්භ කළේ 1938 ජනවාරි 2 වෙනිදා. කැප්ටන් එඩ්වින් මියුසික් ඔක්ලන්ඩ් නගරයේ සිට ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට තැපැල් රැගෙන ගොස් ආපසු එද්දී ගුවන් යානය ගිනිගෙන මිය ගියා. තමාකි ගංගා වැසුරෙන් 1939 දී මියුසික් පොයින්ට් ස්ථානයේ නම් කෙරුණේ ඔහුට ගෞරවයක් වශයෙන්.
මෙම සිද්ධිය පසුගිය මාසයේදී සිදු වුවත් එය නව ශ්‍රීලන්තයට ගෞරවයක් හිම කර දුන් නිසා අපි ඔබ ඉදිරියේ මේ අද සඳහන් කරනවා. ඉතිහාසයේ පළමු වරට බ්ලැක් ෆර්න්ස් නම් නව ශ්‍රීලන්ත කාන්තා රග්බි කණ්ඩායම සම්මානයට පාත්‍ර වුණා. මොනේකෝ හිදී වසර අග නිම වූ ලෝක රග්බි සම්මාන උළෙලේදී වසරේ රග්බි කණ්ඩායම ලෙස පළමු වරට මෙම සම්මානය ඔවුන් දිනාගත්තා. නිව්සීලන්ඩ් බ්ලැක් ෆර්න්ස් won the team of the year award at the World Rugby Awards held at Monaco. නව ශ්‍රීලන්ත පිරිමි කණ්ඩායම පසුගිය වසර 7 තුලදීම අකණ්ඩව වසරේ රග්බි කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තා. ඇමරිකාවේ කිසිම කළු ගෑණියකට ගුවන් යානා පැදවීම උගන්වන්නේ නැති කාලයක බෙසී කෝල්මන් ප්‍රංශ බස ඉගෙනගෙන ප්‍රංශයේ සොම් නගරයට ගොස් එහි ගුවන් යානා පැදවීම ඉගෙනගෙන ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගත්තා. ඉන්පසු එය ජාත්‍යන්තර ගුවන් නියමු බලපත්‍රයක්ද ලබා ගත්තා. තම රට බලා පැමිණි ඇගේ සිහිනය වුණේ කවදා හෝ ගුවන් නියමු පාසලක් ආරම්භ කරන්නයි. නමුත් දිනක් ගුවන් යානයක් පදිද්දී එහි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය බිඳ වැටි ඇය මළා. ඇය උපන්නේ 1892 ජනවාරි 26 වෙනි දින. මිය ගියේ 1926 දී. ලෝ පසින්ද බොක්සින් ශූර මොහමඩ් අලි උපන්නේ 1942 ජනවාරි 17 වෙනි දා. ආයුෂ වසර 95ක් වළඳා 1998 ජනවාරි 15 වෙනි දින මිය ගිය මර්සලින් ජයකොඩි පියතුමා ගීත රචකයෙක්, සංගීතඥයෙක්, ගත්කරුවෙක් මෙන්ම මාධ්‍ය නිවේදකයෙක්, කතෝලික පියෙක් සහ බෞද්ධ මවකගේ පරිසරයේ හැදුණු මෙතුමාට බොහෝ විට කීවේ පන්සලේ පියතුමා කියලා. ඔහුට ගොක්කල වලින් පෝරු පවා නිර්මාණය කරන්න පුළුවන්. රූකණ වලින් වේදිකාගත වූ දූවේ ක්‍රිස්තුස් නාට්‍ය නියම මනුෂ්‍යයන් යොදා වේදිකාගත කිරීමට හඳුන්වා දුන්නේ මේ පියතුමා. ඔහු සම්මාන රැසක් ලබා ගත්තා. 1983 මැග්සේසේ සම්මානය දිනාගෙන ඇමරිකන් ඩොලර් 20,000ක් ලැබුණා. කොයි දේ කළත් ආදායම් ලැබුණත් ඒවා නැති බැරි අයට පරිත්‍යාග කළා. රේඛාව චිත්‍රපටයේ ගීත රචනා කළේ ඔහුයි. ඒ ගීත අදටත් රැව් පිළිරැව් දෙනවා. මියන්මාරේ අමරපුර ඇති ලෝ ප්‍රථම ජේඩ් දාගැබ ක්‍රිස්තුපූර්ව 30 සියවසේ ඉන්දියාවේ රජකළ ධර්මාශෝක රජතුමා බෞද්ධෙක් වූ පසු එතුමාට උමනා කළා මේ උතුම් ධර්මය අහල පහල රටවැසියාටද දැනගෙන ගන්න ක්‍රමයක් සැලසීමට. ඉතින් එතුමා බෞද්ධ දූත පිරිසක් මියන්මාරයට ද යවුවා. එදා මේ රට හඳුන්වනු ලැබුවේ සුවන්න භූමිය යනුවෙන්. බෞද්ධාගමේ පණිවිඩය රැගෙන මුලින්ම ගියේ සෝන සහ උත්තර යන තෙරුන් වහන්සේලා දෙදෙනයි. ඒ කාලේ සිටම ටිකෙන් ටික බුදු දහම ජනයා අතර මුල් බැසගත්තා. සුවන්න භූමිය බුරුමය නමින් වෙනස් වී වර්තමානයේ මියන්මාර් යනුවෙන් හැඳින්වෙනවා. ලංකාවත් බුරුමයත් අතර බොහෝ බෞද්ධ පණිවිඩ හා සේවාවන් හුවමාරු වී තිබෙනවා. සෙංකඩගල රාජ්‍යයේ විසූ ක්‍රේත ශ්‍රී රාජසිංහ රජු දවස උපසම්පතා භික්ෂූන් නැතිව තිබූ යුගයක වැලිවිටියේ ශ්‍රී ශරණංකර හිමි මේ රජුගේ අනුග්‍රහය ඇතිව බුරුමයෙන් උපසම්පදාලත් භික්ෂූන් ගෙන්වා ගත්තේ නැවත ලක් පොළොවේ උපසම්පදාව ඇති කිරීමේ අභිලාෂයෙන්. එම පිරිස ලංකාවට ඇවිත් ඒ දේ ඉෂ්ට කළා. අදටත් බෞද්ධ රටක් වන මියන්මාරය ලොව ප්‍රථම ජේඩ් දාගැබ ඉදිකර ඇති බව දන්වන්නේ සතුටෙන්. මියන්මාරයේ අමරපුර ප්‍රදේශයේ මින්ගම් ගම්මානයේ මැන්ඩලේ ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබදව පිහිටුව ඇති මේ දාගැබ වෙරාවානා නමින් හැඳින්වෙනවා. වෙරාවානා යන වචනේ තේරුම මියන්මාරයේ සියලු ජනයා හා ලෝකවාසී ජනයා වැඳපුදා ගැනීම සඳහා යන්නයි. මින්ගම් ගම පිහිට ඇත්තේ යන්ගුන් මැන්ඩලේ අධිවේගී මාර්ගයේ අඩි 600ක් පමණ බටහිරට සහ අඩි 1000ක් සාගින්හි දකුණු මායිමට වන්නටයි. දාගැබ පිහිටි මළුව පරිපූර්ණ චතුරශ්‍රයක හැඩය ගන්නවා. එහි දිග අඩි 103 අඟල් 6ක් සහ පළල අඩි 103 අඟල් 6ක්. ඉදිකිරීමේ කටයුතු ඇරඹීමට පෙර එම රටේ සම්ප්‍රදාය අනුව ආගමික උත්සව දෙකක් පවත්වනු ලැබුවා. පළමු උත්සවය මහා මංගල ලෙස හැඳින්වුණා. එය චාරිත්‍රානුකූලව බිම පිරිසිදු කිරීමයි. 2012 දෙසැම්බර් 12 එම කරුණ සිදු වුණා. දෙවන අත්තිවාරම් කැපීමේ උත්සවයයි. 2012 දෙසැම්බර් 23 වෙනි දින ඒ සිදු වුණා. ජේඩ් දාගැබේ උස අඩි 75ක් අඟල් 6ක්. වට ප්‍රමාණය අඩි 176ක්. දිශාවන් හතරකට මුහුණලා ඇතුල් වීමේ ගුහා හතරක් තිබෙනවා. එක් එක් ස්ථානයේ ජේඩ් ඉදි පිළිමයන් හා මල් ආසනයක්ද තිබෙනවා. රික්ටර් ප්‍රමාණයේ 6.59ක භූමිකම්පාවකට පවා ඔරොත්තු දිය හැකි පරිද්දෙන් සහ දරුණු කුණාටුවට ඔරොත්තු දිය හැකි ලෙස මෙම දාගැබ නිර්මාණය කර තිබෙනවා. දාගැබ සඳහා ජේඩ් ගල් ආධාර එකතු කිරීම අරඹා ඇත්තේ වසර 25 කාලයක් තිස්සේ. සියලු ජනතාවගේ එකතුව සහ සම්මාදම් වීම තමා එයින් බලාපොරොත්තු වුණේ. ටොන් දහසකටත් අධික ABCD ශ්‍රේණියේ ජේඩ් ගල් යොදාගෙන ඇති අතර තව ටොන් 850කට අධික ප්‍රමාණය දාගැබ තුල තැන්පත් කර තියෙනවා. කඳු මුදුනක පිහිටා තිබෙන බැවින් මෙහි අලංකාරය දුරටත් පෙනෙනවා. මේ සවන් දෙමින් සිටින්නේ නව සීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්ම භූමී ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මිට සවන් දිය හැකියි. එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කරනු ලබන 70 වැනි ශ්‍රී ලංකා නිදහස් උත්සවය මෙවර පෙබරවාරි මස 10 වැනි සෙනසුරාදා උදේ 9:30ට මවුන්ට් ඊඩන් යුද අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. 2018ක් ලබනා දුරුතු දිනේ නව වසරකට හිරු සමගින් පිබිදෙන්නේ රෝදුක් නොමැති ඉදිරියකට එළඹෙන්නේ සැප සම්පතින් පිරිදිවි ගමන කියන්නේ අපගේ ගුවන් පැය අසනා සියලු දෙනා සතුටින් තබන්නට හැම විට වෙහෙසෙමිනා මේ වසරෙදිත් ඔබේ නිවසට ගොඩ වෙමිනා අත්වැල් බැඳී එක් වෙමු අපි සෑම දෙනා පාසල් යන ළමුණට නිති ජය වේවා වැඩිහිටි අයගේ අත මිට බෝ සරු වේවා පවුලේ සැමට සතුට සමගිය ඇති වේවා මුහුණේ සිනාරැලි සැමදා දිස් වේවා. ඉතින් දෑබර ජන්මභූමිය සන්නෙනි කෙමෙන් කෙමෙන් කාලය ගතිවි දැන් ඔබෙන් සමුගන්න වෙලාවත් ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬදායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්.
கிரீத்திலேவா நவவசரி சாமையே கீதையே தெவுலகி தசாதே சாமையே கீதையே தெவுலகி தசாதே கிரீத்திலேவா நவவசரி கிரீத்திலேவா நவவசரி නැතිවුණා නව වසර එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්න මතු කරමින් මල්ලිනා දුන්නස නැතිවුණා නව වසර එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්න මතු කරමින් මල්ලිනා සාමයේ ගීතයේ සැවුලකි දසහතේ සාමයේ ගීතයේ සැවුලකි දසහතේ කිරිතිරේවා නව වසරේ சாமையே கீதையே செவ்லகி தசாதே சாமையே கீதையே செவ்லகி தசாதே சிறி சிறேவா நவவசரே சிறி சிறேவா நவவசரே புலத்தின் அடு நோவி சுரசபமீ பித்தமவி பஞ்சி மே கிரீத்திரி கொட மது சருசாரவி கத்தபுலத்தின் அடு நோவி சுரசபமீ பித்தமவி பஞ்சி மே கிரீத்திரி கொட மது சருசாரவி
සාමයේ ගීතයේ සැවුනගේ දස අතේ සාමයේ ගීතයේ සැවුනගේ දස අතේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ සැවුනගේ දස අතේ සාමයේ ගීතයේ සැවුනගේ දස අතේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ